තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඔබන් ස්වාමීන් වහන්ස.
ඔව්.
ස්වාමීන් වහන්ස අපි එහෙනම් පටන් ගමුද?
හොඳයි, පටන් ගමු.
සාදු සාදු සාදු. ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අපි අද රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨාන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශන වැඩසටහනටයි. සුපුරුදු පරිදි මුලින් බදාගෙන තියෙන්නේ කමඨාන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු
සාදු සාදු සාදු.
සම්නාස ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. මම කොටස් දෙක වෙන වෙනම ඉදිරිපත් කරන්නම් ප්‍රශ්න ටිකක් දිග නිසා. පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ගෞරවනීය ස්වාමින් වහන්ස, සක්මන් භාවනාව. සක්මනේදී ටික වේලාවකින් හිත තැන්පත් වී අවධානය සිතුවිලි වලටත් සක්මනටත් මාරුවෙන් මාරුවට යෙදේ. ඊයේ දිනේ ලැබුණු උපදෙස් වලට අනුව මේ දෙස දිගටම බලාගෙන කරගෙන යමි. අද දින අත්දැකීම නම් සිතුවිලි වලින් සිත සක්මනට මාරුවන අවස්ථාවේදී කලින් ආ සිතුවිල්ල නිසා ශරීරයේ යම් ආතතියක් ඇති වූවා නම් එයත් දිගටම සක්මන සමග ප්‍රකට වෙයි. ඒ හැරුණකොට සිතුවිල්ල ගැන මතකයක් නැත. නැවතත් සිතුවිල්ලකට අවධානය යොමු වූ විට ශරීර ආතතිය නැති වී වෙනත් දෙයකට යොමු වේ. මේ ආකාරයට මුළු පැයක්ම ගත වේ. කරුණාවෙන් උපදෙසක් අතමි. පෙරුවන් සරණයි.
හොඳට හිතවිල්ල කෝක වේතත් පූල කර්මස්ථානයේ කෝක වේතත් මේ ආතතිය මත අනිවාර්යයෙන් මනාපමනාප දෙක තියෙනවා. ඒ නිසා හිතවිල්ලක් නිසා මූල කර්මස්ථානයේ නැතිවීම නිසා මතුවෙන ඒ මනාපමනාප දෙක දැක්කම ඒක මගේ පාලනයකින් තොරව වගේ වෙන එකක්. අන්න ඒක දැකීම එතකොට තුන්වෙනි මට්ටමකින් අපි සතිය දියුණු කරනවා. අරමුණ දකින්න අරමුණට ආපු අතුරු ආන්තරාව හිතවිල්ල දකින්න හිතවිල්ලට ආපු ආකල්පය දකින්න ඒ මත මතුවෙන මනාපමනාපේ දක්නවා ප්‍රිය අප්‍රිය භාවයේ දක්නවා. මේ වාර්තාවේ කියන විදිහට ඒ ප්‍රිය අප්‍රිය භාවයේ මතුවෙලා නැහැ. වාර්තාවේ මතුවෙලා නැහැ. තව සැලකිල්ලෙන් බලන හිටියොත් තමයි දැනගන්න පුළුවන් මේ කටයුත්ත කෙරෙහි තියෙන මනාපයක්ද අමනාපයක්ද කියලා. ඒක බලන සුළු භාවනා කරනකොට මූල කර්මස්ථානයේ සතිය පිහිටීමත් අහු වෙනවා. ඊට යට හිත පිට යන එක පිළිබඳව අසතියත් අහු වෙනවා. ඒ නිසා මතුවෙන ආකල්පෙත් අහු වෙනවා, මනාපමනාපත් අහු වෙනවා. ඒ විදිහට කරගෙන යන්න කියලා කියමු.
නැ ස්වාමීන් වහන්සේ, ඒ ප්‍රශ්නේම දෙවෙනි කොටස. ගෞරවනීය ස්වාමින් වහන්සේ, පරියන්කය. සමස්තය දෙස බලා සිටි. ශබ්ද, හිතවිලි, ශරීරයේ අපහසුතාව වලින් බාධාවක් නොමැත. ඒ ඒ වෙලාවට ප්‍රකට වන දෙය දෙස අවධානය යොමු වේ. ශරීරයේ චලන වැඩි වේ. එක් පැත්තකට නැඹුරු වේ. සිතුවිලි ඔස්සේ ගිය විට ශරීරයේ චලනය හිටිතැනම නවති. සමහර විට ඉතා අපහසු පොස්චර් වල නැවත ශරීරයට අවධානය යොමු වූ විට නැවතූ තැන සිට චලනය කන්ටිනියු වේ. ඊළඟ ජවනිකාව කුමක් වේදයි බලා සිටි. වරකට මහත් කම්මැලිකමක් සහ දැන් ඇති යයි සිතේ. ධෛර්යයෙන් තවදුරටත් භාවනාව කරගෙන යයි. විටක ශරීර චලන සියල්ල නැවති කිසිම දෙයක් දැනෙන්නේ නැති ස්ටේට් එකකට එයි. කම්මැලිකම උච්ච වන්නේ මේ අවස්ථාවේදීය. පැයක පමණ කාලයක් එම අත්දැකීම සිදුවේ. අසුගිය පර්යංක කීපයේදීම මේ සිදු වුණි. කරුණාවෙන් අවවාදයක් පතමි. තෙරුවන් සරණයි.
ඒ විදිහට මේ මොනවාක්වත් නැති තැන දෙනකොට කම්මැලිකම උපරිම වෙනමයි කියලා මේ හැමම නියාමයක් නැහැ. ඒක දක්නාසුලෝගිය කෙනෙකුට නම් එතන තමයි උපරිම උනන්දු ඇති වෙන්නේ. ඒෂා කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ භාවනා ජීුණු වෙනවා කියලා කියන්නේ මේ මතුවෙන දේට සූදානමින් යන එකයි. ඉතින් තායි තෙන්දි උපරිම කම්මැලිකමක් එනවායි කියලා කියන්නේ දැකලා තියෙනවා මේ අවස්ථාව. දැකලා තියෙන්නේ පදුට්ට මනසෙන්. ඒක නොවේවා කියන අදහසින්. අනිත් දවසේ යන්න ඒක බලන අදහසින්. කොහොමද මේ හිතවිලි නැති වෙගෙන එනකොට, කරදර නැති වෙගෙන එනකොට කම්මැලිකම එන්නේ. ඒතර කම්මැලිකම තමයි සුබ නිමිත්‍ර තියෙන්නේ උතන. කම්මැලිකම තමයි කිරිතේ උදුව ගැට වැඩියා වාගේ තියෙන්නේ. ඒක දැකගත්තා නම් ඉතින් දුක්ඛ සත්‍ය දැක්ක තමයි. ඒ අවස්ථාවේ ඒක තමයි ඒ දුක්ඛ සත්‍ය. ඒකේ පෙළන ගතිය, තවන ගතිය. ඉතින් ඒක දකින්න නැතුව තමයි අපි ජීවිතේ මෙතෙක් කල් මේ ඇද ඇද දුවන්නේ. දිව්වත් දුවන්නේ යකත් එක්ක තමයි, යකාට බය වෙලා. නිසා මේක දක්නාසුලුව ඔච්චර ගියේ එකේ ඒකෙච්චර අමාරු වෙන එකක් නෑ. වார்த்தාව හැටියට බලනකොට හසුරව ගන්න පුළුවන්. ඒ නිසා ඒ කම්මැලිකම දක්නාසුලුව, කම්මැලිකමට මුහුණ දෙන සුලුව ඉදිරියට යන්න කියලා කියනවා.
ලමයි ස්වාමිනාස, ස්වාමිනාස ඊළඟට තියෙන ප්‍රශ්නය කමඨාම් වාර්තාවක්ම නෙවි භාවනාවට සම්බන්ධ ප්‍රශ්නයක් ඉඳ මම ඒක ඉදිරිපත් කරන්නම්. තෙරුවන් සරණයි අති ගෞරවනීය ස්වාමින්වහන්ස. ගරු ස්වාමින්වහන්ස, භාවනා තුලදී අපට දැනෙන ශුන්්‍යතාවය සාමාන්‍ය ජීවිතයට ගලපා ගන්නේ කෙසේද? වහන්සේ ඇතුළු සියලුම ගෞරවනීය සංඝයා නිදු.
එවුන්නේ දෙවන අන්තිමට ප්‍රශ්නේ කියවන්නේ
ප්‍රශ්නේ. ඔව්. භාවනා තුලදී අපට දැනෙන ශුන්්‍යතාවය සාමාන්‍ය ජීවිතයට ගලපා ගන්නේ කෙසේද?
ඔය ගලපලා කිව්වොත් මට කියතයි ඔය භාවනා නොකර කරපු කෙනෙක්ගෙන් අහලා කියන එකක්ද? නැත්තම් මට කොහොමද ශුන්්‍යතාවය වැටුනේ කියන එක කියන්නේ නැතුව මම දෙන උත්තරවලදී මං අහුවෙනවා. Tamanට වැටුණා නම් වැටෙච්ච ශුන්්‍යතාවය ගැන පොඩ්ඩක් විස්තරي කියන්නකෝ. ශුන්්‍යතාවය වැටුණයි කියලා පොත් බලලා ඕන තරම් ආන්න පුළුවන්. ඒකට උත්තර දෙන්න බැරි කමකුත් නැහැ. ඒවනික මූලධර්ම උත්තර විතරයි. මේ ප්‍රශ්නේ මූලධර්ම ප්‍රශ්නයක් අර ආපු දාලට නවත් ඒකේ නා ඉන්නවනම් ආන්න. මොකද්ද මෙතන මේ ශුන්්‍යතාවය කියලා කියන්නේ? කොහොමද ඒක වැටුනේ කියන එක? එතකොට ඒකට උත්තර දෙන එක ප්‍රායෝගිකයි සාධාරණයි.
මේ ප්‍රශ්නේ එවපු කෙනා මෙතන ඉන්නවනම් මේලාවේ
ඉදිරිපත් කරන්න පුළුවන්.
ඉන්ද්‍රට ප්‍රශ්නයක් තිබුණාද ඉන්ද්‍ර? ජාන්ති වීරසූරිය මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. මම පරයන්කේ ඉන්නකොට කය සිත ඔක්කොම හොඳට සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට මම දැන් මෙතන කියලා පටන් ගන්නේ හුස්ම රැල්ලක් එහෙමම දැනෙන්නේ නැහැ. කෙලින්ම මට දැනෙන්නේ මම ජීවත් වෙලා ඉන්නවා කියන මොකක් හරි සංඥාවක් තියෙනවා. ඒක දිහා ඒක තමයි අරමුණු වෙලා ඉන්නේ. එහෙම ඉන්නකොට ඒකේ නිකන් හෙලවි හෙලවි වගේ ඉන්නේ. එක විදිහකට ඉන්න බෑ. ඒකට බාධාවල් එන්න වටෙම බලාගෙන ඉන්නවා වගේ. කොහොම ඉන්න අතරේ එක පොඩි සිතුවිල්ලක් වගේ, පොඩි සියුම් සිතුවිලි රැල්ලක් වගේ එනකොට ඒක එනවත් දකින්නවා. ඒත් එක්ක මම ඒකට කොක්ක දාලා මම පැටලෙන හැටි දකින්නවා. ඒකේ ටිකක් වෙලා ඔහොම ඉන්න මට ඒක හරියටම කියන්න දන්නේ නැහැ. එහෙම පැටලෙනකොටම වගේ මං ගැස්සිලා යනවා. ගැස්සිලා ගිහිල්ලා ඒක ගිහිල්ලා ආය පියවි ලෝකෙට වගේ එනවා. ඊට පස්සේ ආයෙත් අර විදිහට ආය මුල තැන්ට ගිහිල්ලා එහෙම ඉන්නවා. ඔහොමම නිතරම ගැස්සි ගැස්සි යනවා. ඒ අතරේ අද භාවනා කරද්දී එහෙම අර තමන් ඉන්නවා කියලා දැනින්න තැන ඉන්න වෙලාවේදී මට හිතට නිකන් එන එක එක සිතුවිලි වගේවා දැක් නිරීක්ෂණය කර කර හිටියා. ඒවා එනකොටම මට තේරුණා මේවා ඇත්ත දේවල් නෙවෙයිනේ, බොරු දේවල් කියලා. ඒක භාවනාව ඇතුළතින්ම මගේ හිතෙන් මම ඒක කිව්වා. ඒ විදිහට හුඟක් මට බොරු වගේ දේවල් දැන් ඒවා මතක නැහැ. ඒවා මම ඒවා ඇත්ත නෙවෙයි කියලා මම ඒ වෙලේ මට මෙනෙහි වෙනවා. ඒ විදිහට තමයි මගේ අද භාවනාව ගියේ. ඒක ගැන කියන්න කැමතියි ස්වාමීන් වහන්ස. උපදේශක් බලාපොරොත්තු වෙනවා.
ඔය විදිහට බොරු කියලා කියන එකත් හිත කියන බොරුවද දන්නේ
නෑනේ. ඒක මට එහෙම හිතුණා.
ඒක නිසා ඕක දිගට කරගෙන යන්න උත්තරේ වශයෙන් බුදුහාමර පෙන්නලා තියෙන්නේ. ඒකත් හිතවිල්ලක් නැත්නම් ඒක ඉතියාද කරපු දේවල් බොරු කියලා කියන හිතවිල්ලක්. ඉති අන්නේ ඒකේ ප්‍රත්‍යත්‍ය අසත්‍යතාවය බලන්න තියෙන්නේ අනුපස්සනාවෙන් තමයි. ඒකම නැවත නැවත බලබලා ඉන්න ඕනේ. බලබලා ඉන්නකොට මේ බොරු ඇත්ත භාවය අපිට එදිනදා ජීවිතෙන් ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඒ නිසා යාට අර්ථකථන දෙන්න කියන්නේ. හැබැයි ඒකාන්තයෙන් එක පිළිගන්න එපා, ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ නිසා යම් මට්ටමක රැඩිකල් රිෆ්ලෙක්ෂන් එකක් තාර්කික චින්තනයකට ඉඩ ලැබිලා තියෙනවා. නමුත් ඒක මේ අවසාන මිනිස්සු වශයෙන් ගන්න එපා. ඕක දිගට කරගෙන යා ගියෙත් ඔය මෙතෙක් කල් වැඩ පිළිවෙල හරි නිසා. එනිසා දිගට ඔය වැඩ පිළිවෙල කරන්න දැන් ඉන්නේ අතරමැද කියන අවස්ථාවක් කියන එක දැනගෙන කොහොම කරගෙන යා.
බොහොම පින් ස්වාමීන් වහන්සේ තිරුවන් සරණයි.
ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපිට වෙලා ඉතුරු වෙලා තියෙනවා.
උදේ එනම් මම අර මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නද?
හොඳයි පරි.
ගරුතර ලොකු ස්වාමීන් වහන්සේ පර්යංකේ ආනාපාන සති භාවනාව කරගෙන යන විට භාවනාවට එළඹෙන විටම හුස්ම නොදැනී ඇත. මද වේලාවක් උපේක්ෂාවෙන් සිටින විට ප්‍රපංච නැති සමාධි අවස්ථාව අත්දකිමි. ඔබ වහන්සේගේ අවවාද පරිදි කිසිවක් නොදැනෙන නිර්වින්දිත තත්වයේ සිට අවදි වූ විට පෙරමෙන් නැගිට නොයමි. ටිකටම භාවනාවේ යෙදෙමි. එලෙස චක්‍ර තුනක් අවදි වෙමින් නිර්වින්දනය වෙමින් එක දිගට සිටිය හැකිය. මේ සඳහා පැය දෙකමාර පමණ ගත වේ. ඔබ වහන්සේගේ දෙපා නැමද ඉදිරියට යාමට උපදෙස් ලබා දෙන මෙන් ඉල්ලමි. සියලු දෙනාට තෙරුවන් සරණයි.
ඒ පැය දෙකමාරේ පස්සෙත් එන්නේ ඕකම තමයි. ඒ නිසා සැසි අවසానයි කියලා හිතන්න එපා. තවස පුරාම සිටින්නේ වගේ චක්‍ර කරකවෙනවා. අනේ නිසා කොයි වෙදේ කරත් නැගිටලා කියලා ධක්මං කරත් එදින්දා වැඩ කරත් ඒ කරකෙන චක්‍රේ දිහා නිකන් ඇහැ ගහගෙන ඉන්න. එතකොට තේරෙන පටන් අරගන්නේ ඔකට ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ. ඉඳගෙන ඉන්න ඕනේ වෙයි චක්‍ර දෙක තුනක් කරකිනක ඉඳගෙන ඉඳලා සමහර වෙලාවට එක පැයක් ඇතුළත චක්‍ර 20 30 කරකින වෙලාවලුත් එනවා. ෂෝට් වේව්ස් වලට යනවා. දැන් ඔය සාම ලොง වේව් එකේ ඉන්නේ. කරගෙන යන්න. හැබැයි මේ නැගිටිනවා කියන එක එච්ච ලොකු ප්‍රශ්නයක් කරගන්න එපා. ඉරියව මාරු කරත් ඉන්නේ ওই චක්‍රෙම තමයි, ඒ සංසාර චක්‍රෙම තමයි. ඉතින් අන්නේ එක දක්නාසුලුව හැම දෙෙම සිටින්නේ චක්‍රාකාරව. අපි කරකිලා ආයේ ඉන්නේ හිටපු තැන තමයි කොච්චර වටවලල්ලි ගියත්. ඉතින් එතකොට අර නැවත හිටපු තැනට පැමිණීමේ හැකියාව තමයි අපි තල තුනකම විදියට බාරගන්නේ භාවනාවේ. රෙසිලියන්ස් කියලා කියන්නේ අන්නේ එකට. ඒක දකින්න නම් ඉතින් ඉරියව මාරු වෙන්න අරින්න ඕනේ. නිමිත්ත අරමුණ මාරු වෙන්න අරින්න ඕනේ. මනාපමනාව මාරු වෙන්න අරින්න ඕනේ. ඒ දිගටම ඉඳගෙන හිටියත් නැගිට්ටට භාවනා කැඩෙනව නෙවෙයි. නැත්තම් භාවනා කැඩුණත් සතිය කැඩෙනව නෙවෙයි කියන අදහස් තමයි මට කියන්න ඕනේ. අන්න ඒ පාඩම ඇතුව කරගෙන යන්න ඒක තමයි ඉදිරිය
කියන්නේ. ඉපමණයි උදේ මට නම් ලැබිලා
තියෙන්නේ. තව ප්‍රශ්න නැත්නම් ස්වාමීන් වහන්සේගෙන් සතිපාසල සම්බන්ධයෙන් එකක් කතා කරන්න අවශ්‍යයිද?
හොඳයි කියන්න.
ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ මම මුලදී තේරුම් ගත්තේ අපි ඉංග්‍රීසි වලින් කරනවා කියලා. ඊපස්සේ ස්වාමීන් වහන්සේ යපු ඊමේල් එකෙන් තේරුනේ පටන් ගන්න සිංහල වීඩියෝ වලින් කියලා. මේ ඉඳා අපි ස්ක්‍රිප්ට් එකක් ලැබුණා. ඒක පොඩි මේ ප්ලේ එකක් වගේ එක තියෙන්නේ. ඒ වගේක් කරන්න ධර්මක මාසියක් ගන්න වෙනවා. ඒක එහෙම ඒ විදිහේ ස්ක්‍රිප්ට් එක කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. එහෙම නැතුව
අපිට ඉංග්‍රීසියෙන් හදන්න පුළුවන් නම් එකක් දෙකක් හදලා එවන්න. අපිට මේ වැදගත් වෙන්නේ සිංහලයි දෙමළයි දෙක තමයි. මොකද උගාක් අය ලංකාවේ ඉන්න අයගේ තියෙන්නේ භාවිතාවේ ඒ භාෂා දෙක. තාත් ඉංග්‍රීසි වුත් එකක් දෙකක් තිබුණාට ප්‍රශ්නයක් නැහැ.
ඊළඟට මේ වීඩියෝ ගැන ප්‍රශ්නයක් තිබුණාද කතා කරන්න?
නෑ මම අපි කතා කරා මේ අර ෂෝට් වීඩියෝස් ටික මම ස්වාමීන් වහන්සේ කතා කරා. ෂෝට් වීඩියෝස් කියන්නේ මේ සත්‍යමත් දෙ ගැනීම ඒ වගේ දේවල් සිංහලෙන් කරන එක තමයි ප්‍රශ්නේ තිබ්බේ ස්වාමීන් වහන්සේ. මේ උදේ ඒ ප්‍රශ්න තමයි මට තිබුණේ. ප්‍රයෝග කරන්න පුළුවන් සිංහලෙන් කරන්න හැම බැරිුණොත් ඉංග්‍රීසියෙන් තමයි.
මම එහෙම හදපු දෙකක් කෙවල ඇති sample දෙකක් මේ තිබුණ දිග වීඩියෝ දෙකක් කපලා හදපු එකක්. ඉතින් ඒකේ දැඩි මං අවශ්‍යතාවයක් තියෙනවා. මේක අනුමත වුණොත් අපිට වහ වහ හදන්න වෙනවා තව. ඉතින් අතරමැද තමයි අපිට ওই දෙමළෙන් ඉංග්‍රීසියෙන් අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ ටික මෙහෙත් කීප ප්‍රභව කීපකින් හොයන හොයන යනවා. ඒ ටික තමයි අපිට මේ පැත්තෙන් කියන්න
තියෙන්නේ. මොනවාද ඒ වීඩියෝස් වල නැති ළමයි කතා කරන්නේ නැති නිසා ඒක කරන්න බැරි වෙන්නේ. ඒ වගේ වන බැරි වෙන්නේ.
එහෙම නැත්නම් කවුරු හරි ඉන්නවා නම් අපේ දිග වීඩියෝ ටික අරගෙන එඩිට් කරලා දෙන්න, මේ ෂෝට් කරලා හරි ගස්සලා දෙන්න. ඒත් අපිට වටිනවා. හැබැයි වෙලා තියෙන යවන්න කියාම තියෙන කරදරයි, යවන්න තියෙන එකයි තියෙන. ඒවම අපිට ඔය ස්ක්‍රිප්ට් එකට ගැලපෙන විදිහට ලොง වීඩියෝස් කපලා එඩිට් කරන්න පුළුවන්.
අපිට කරන්න පුළුවන් ඒ වගේ කන්නම් කරන්න පුළුවන් මේ ස්වාමිනාංශ.
ඉක්මන් කරන්න අපිට ඔය දෙකත් හදලා තියෙන්නේ. ඕගොල්ලන්ට බලතැහැකි එකේ ලොง වීඩියෝ එක. ඒකේ මොනවද කපලා තියෙන්නේ? එහෙම නැත්නම් ඒක දෙකකට වගේ හදන්න පුළුවන්. බිගිනර්ස්ලාට එකයි, ඒක බැලුව කෙනාට තව එකයි කියලා. අන්නේ ටික තමයි අපිට මේ වෙලාවේ අවශ්‍ය කරන සහයෝගය.
නිරෝෂ්, මම මේ ඉන්ද්‍ර කතා කරන්නේ.
ඔව් ඉන්ද්‍ර.
මේ මම එකක් පොඩ්ඩක් ලියලා තියෙනවා, සිංහලෙන් ලියලා තියෙන්නේ. ඒක මම නිරෝෂ් චේවන්නද?
ආ එවන්න මම එවනවා කියලාද?
ප්‍රශ්න තියෙනවද කාටවත්?
දැයි අපි එවනම් ඊගා වැඩේට පිළිබෙන්න හදනවා. අපි කුසල සාංශිත මයික් එක බාර දෙනවා.
ස්වාමිනාංශිට වන්දනා කරන්න වෙලාවක් තියද අපිට?
හොඳයි.
සාදු 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 ඕකාස වන්දාමි බන්ති
සුවපත් වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදි තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්චයං කමතමේ බන්ති.
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි බන්තේ
ස්වපත්වෙත්වා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
ස්වපත්වෙත්වා.
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ.
අභිවාදනශීලිස නිච්ඡං වදාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිපාන සම්පත්ති ඉමිනාතේය සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතම් පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං.
සුවපත්විත්තා.
හොඳයි, එහෙනම් අපි පටන් ගමු.
අවසරයි ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ධම්ම කුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. අද දින දවසේ ධර්ම දේශනාව පවත්වන මෙන් ඔබ වහන්සේගේ දෙපානමද මම මේ අවස්ථාවේ ගෞරවයෙන් ආරාධනා කර සිටිමි. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කස්සපස්ස භගවතෝ ගටිකාරෝ නාම පට්ඨාකෝ සගාරවෝ සප්පතිස්සෝ නිබුදෝ තතියේ ඵලේ ආදාය මං ගටිකාරෝ උපග්ගංචි කස්සපංජිනං තස්ස ධම්මං සුනිත්වාන පබ්බජින් තස්ස සන්තිකේ ආරද්ද විරියෝ හුත්වා වතවත්තේ සුකෝ විදෝ නක්වාචි පරිහායාමි පුරේ සිංජින සාසනං යාවතා බුද්ධ භාසිතං නවාංග ජින සාසනං සබ්බං පරියාපුනිත්වා සෝභයිහ ජින සාසනං මංගචරියං දිස්වා සෝපි බුද්ධෝ ව්‍යාකරී ඉමම් හි බද්ධකේ කප්පේ අයං බුද්ධෝ භවිස්සතිති.
සාදු සාදු සාදු.
මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අපි යම්කිසි සූත්‍ර දේශනාවක් දිගේ පහුගිය දවස් ගණනක් ගත කරා, යම්කිසි කාලයක් ගත කරා. අදත් එතනින් ඉදිරියට යනවද කියන ප්‍රශ්නෙකුත් එක්ක තමයි මම මේ ධර්ම දේශනාව පටන් ගන්නෙ. ඉතින් අපි බලමු ටිකක් ටිකක් කොයි දිසාවරද මේක යොමු වෙන නම් යොමු වෙන්නේ කියලා. ඉතින් ඒ කතා බහට යොමු වෙන්න කැමති පොඩි සිදුවීමක්, පොඩි කතාවක් ඉදිරියෙන් තියන්. මොකද්ද මේ කතාව, මොකද්ද මේ සිදුවීම? අපි හිතමු මේ විදිහට, අන කෙනෙක් අපි හිතමු එක්කෝ දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා කියලා. අන දෙවියන් වහන්සේ ගාවට ගිහිල්ලා විමසා සිටිනවා මේ ජීවිතේ වටිනකම මොකද්ද, මේ ජීවිතේ වටිනකම මොකද්ද කියලා තමයි අහන්නේ. එතකොට මේ තැනැත්තා, මේ මැවුම්කාරයා, මේ පුද්ගලයාට යම් කිසි පාෂාණයක් ලබා දෙනවා. පාෂාණයක් ලබා දීලා කියනවා, ඔබ මේක අරගෙන ගිහිල්ලා මේකේ වටිනකම හොයාගෙන එන්න කියලා ප්‍රකාශ කරනවා. එතකොට මේ තැනැත්තා මොකද කරන්නේ? අර පාෂාණය අරගෙන ඔන්න ඉස්සෙල්ලාම යනවා දොඩම් වෙළෙන්දෙක් ගාවට. දොඩම් වෙළෙන්දෙක් ගාවට ගිහාම දොඩම් වෙළෙන්දට මේක පෙන්නලා අහනවා, මේක මේ කොච්චර වටින දෙයක්ද? ඒ තැනැත්තා මේ උඩ පළල කරලා බලලා කියනවා, හරි දොඩම් ගෙඩි 20ක් දෙන්නම් මම කියලා ප්‍රකාශ කරනවා. හරි එහෙනම් කමක් නැහැ කියලා ඔන්න තව කෙනෙක් ගාවට යනවා. අපි හිතමු ආල වෙළෙන්දෙක් ගාවට යනවා. ඊට පස්සේ යාටත් මේ විදිහටම මේක පෙන්නලා වටිනකම විමසා සිටිනවා. එතකොට මේ වෙළෙන්දා කියනවා, මම දෙන්නම් අලගෝණියක් කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඔන්න තවත් කෙනෙක් ගාවට, අපි හිතමු යම් කිසි ලී බඩු හදන කෙනෙක් ගාවට මේක අරගෙන යනවා. අරගෙන ගියාම ඒ තැනැත්තටත් මේ විදිහටම ලබා දීලා ඇහුවාම කියනවා, මම දෙන්නම් මේකට පුටු 4-5ක් කියලා කියනවා. ඊට පස්සේ මේක අරගෙන යනවා රත්තරන් වැඩ කරන යම් කිසි ශිල්පියෙක් ගාවට. එතකොට ඒ ශිල්පියත් මේක පොඩ්ඩක් වෙලා අරගෙන බලලා කියනවා, මම මේකට දෙන්නම් රම් පවුම් 10ක්. ඒක තමයි මට දෙන්න පුළුවන් වටිනාකම. ඊට පස්සේ අවසානේ කොහොම හරි මෙන්න මැණික් වෙළෙන්දෙක් ගාවට මේ පාෂාණය අරගෙන ගිහිල්ලා ඉදිරිපත් කරාම මේ වෙළෙන්දා මේක පොඩ්ඩක් පරීක්ෂා කරලා නැවත නැවත බලලා ප්‍රකාශ කරනවා, මට මේකට දෙන්න තරම් වටිනාකමක් නැහැ. මම මේ මගේ ළඟ තියෙන මැණික් සියල්ලම දුන්නත් මේ පාෂාණේ මිල කරන්න බෑ. ඊට වැඩිය බොහොම වටිනා, බොහොම අගනා පාෂාණයක් තමයි මේක කියලා යන තමුන්ගේ අදහස, තමුන්ගේ මතේ, තමුන්ගේ ප්‍රමාණ කිරීම ඉදිරිපත් කරනවා. ඉතින් ওই විදිහට ගෙනියන කෙනා අනුව අන්න මේ වටිනාකම වෙනස් වීමක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ගිහිල්ලා මෙන්න මේ ප්‍රකාශය ඉදිරිපත් කරනවා, මම මෙහෙම එක්කෙනා ගාවට අරන් ගියා, එක එක්කෙනා මෙන්න මේ විදිහේ වටිනාකම් ටිකක් තමයි මට දුන්නේ. මෙන්න කෙනෙක් දීපු ප්‍රමාණය, මෙන්න තව කෙනෙක් දීපු ප්‍රමාණය, දොඩම් ගෙඩි 10ක් දෙන්නම් කුවා කියලා ওই විදිහට කතන්දර ඉදිරිපත් කරනවා. එතකොට කියනවා, අන්න දැන්වත් මට කියන්න පුළුවන්ද මේ ජීවිතේ වටිනාකම මොකද්ද කියලා? එතකොට අර මැවුම්කාරයා කියනවා, මොකද්ද අන්න ඔබේ ජීවිතේ වටිනාකම රඳාපවතිනවා ඔබ ඒක අරගෙන යන්නේ කාගාවටද කියන එක මත. දොඩම් වෙළෙන්දා ගාවට ගියොත් ඒකේ වටිනාකම අන්න දොඩම් ගෙඩි 10ක් පමණයි. ඒ වගේම අර විදිහේ හරි ශිල්පියෙක් ගාවට ගියොත් අන්න ඒක දිහා බලලා කියනවා, මේක මිල කරන්න බැරි තරම් වටිනාකමක් තියෙන දෙයක්. මිල කරන්න බැරි තරම් මගේ මේ ළඟ තියෙන දේවල් ටික සියල්ල දුන්නත් ප්‍රමාණ කරන්න බැරි තරම් වටිනාකමක් මේකේ තියෙනවා කියලා. ඉතින් ওই විදිහේ කතාවක්, ওই විදිහේ සිදුවීමක් තමයි තියෙන්නේ. එතකොට අපි කොහෙද අරන් යන්නේ? ඒ අරන් යන තැනට අනුව මේකේ වටිනකම වෙනස් වෙනවා. ඉතින් අන්න ඒ විදිහේ වටිනකමක් තමයි අපේ ජීවිතවලත් බොහෝ විට තියෙන්නේ. ඉතින් අපිටත් විමසලා බලන්න පුළුවන් මොන විදිහේ වටිනකමක් ද මම දීලා තියෙන්නේ, මොන විදිහේ ස්ථානයකටද මම මේක අරන් ගිහිල්ලා තියෙන්නේ, වැනි විමසීමක් කරන්න අවස්ථාවක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඉතින් කොහොම කොහොම හරි දැන් අපි අර අරගෙන ගියපු සූත්‍ර දේශනාව ඉවරයි. නමුත් එතනින් එහාට මේ කතන්දරේම තව යම් කිසි වෙන ස්ථානයක ගැළපිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතුවා ඒ ගැළපිලා ඇවිල්ලා තියෙන කොටසත් ඉදිරිපත් කළා. ඒකත් මේ පහුගිය කතාවට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා පොඩ්ඩක් කතා බහ කරන්න කියලා. ඉතින් එතකොට මේ කොටස සඳහන් වෙන්නේ මෙන්න මේ අතීත සිදුවීම. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලැබලා මෙන්න මේ විදිහට තමුන්ගේ අත්දැකීමක් විදිහට ඉදිරිපත් කරනවා. මෙන්න මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධ තමුන්ගේ සිදුවීම වෙන ස්ථානක ඉදිරිපත් කරනවා. එතකොට කියනවා මේ ගාථා පෙළෙන් තමයි මේ සිදුවීම ඉදිරිපත් කරන්නේ. අපි මේ විදිහට ඉදිරියෙන් තියාගත්ත ගාථා පෙළෙන් එතකොට සඳහන් වෙනවා මොකද්ද, මෙන්න මේ කාශ්‍යප බුදුන්ට ගෞරව සහිත ඒ වගේම යටහත් පහත් පැවතුම් ඇති තුන්වැනි ඵලයේ වූ තතියේ ඵලය කියලා කියන්නේ ඔය අනාගාමි ඵලයේ සාක්ෂාත් කරගත්ත කියන එක, තුන්වැනි ඵලයේ වූ යම් කිසි උපස්ථායකෙක් විය. ඊට පස්සේ කියනවා ඒතෙම මාගෙන මාවත් රැගෙන මේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට පහන්සේ වෙත එළඹියා. එහෙම එළඹිලා ඉවර වෙලා ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා මෙන්න මේ මගේ ප්‍රිය යහළුවෙක් කියලා මාව හඳුන්වලා දුන්නා. ඊට පස්සේ උන්නාන්සේගේ දහම් අහලා මෙන්න මේ විදිහට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මම කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙත පැවිදි වුණා. ඊළඟට පැවිදි වෙලා කරපු ටිකත් කියනවා. උපන්නා වූ වීර ඇතිව කටයුතු කළා. ඒ වගේම වදාවත්හි දක්ෂව හැසිරුණා. කිසි තැනක නොපිරිහි මේ ජිනවරයාගේ ශාසනය මම පිරුවා. යම්තාක් බුදු වදනක් තියුණද, යම්තාක් නවාංග ශාසනයක් තියුණද, ඒ සියල්ල ඉගෙන ගත්තා. ඉගෙනගෙන බුදු සසුන හෙබෙව්වා. ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ඒ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මාගේ මේ මනා පිළිවෙත දැකලා මට ආමන්ත්‍රණය කළා. මෙන්න මේ විදිහේ ප්‍රකාශයක් කිව්වා. මොකද්ද කිව්වේ? මෙන්න මේ ජෝතිපාල තෙම, මේ පැවිදි දම්පුරණ මේ ජෝතිපාල තෙම මේ භද්‍ර කල්පේහි බුදු වන්නේය. මේ තැනැත්තා මෙන්න මේ විදිහේ සාක්ෂාත් කිරීමක් මේ භද්‍රකල්පේ සිදු කරනවා කියලා අන්න ප්‍රකාශ කරලා මට මේ විදිහේ විවරණයක් ලබා දුන්නා කියලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පස්සේ ප්‍රකාශ කරනවා. එතකොට අර සූත්‍ර දේශනාවේ ගිහිල්ලා අහවර වුණු කොටස, සූත්‍ර දේශනාවේ ගිහිල්ලා නතර වුණු කොටස තමයි මේ ඉදිරිපත් කරන්නේ. එතකොට අර විදිහට පැවිද්දක් ලබා ගත්තා කියලා අපිට අහන ලැබුණා. ඒ පැවිද්ද ලබාගෙන ඉවර වෙලා ඊට පස්සේ කොහොමද කටයුතු කරේ, කොයි විදිහටද කාලෙ ගෙව්වේ, එහෙම කටයුතු කරනකොට එහෙම උත්සාහවත් වෙනකොට අන්න කාශ්‍යප බුදුරජාණන් වහන්සේ යම් කිසි විදිහක විවරණයක් ප්‍රකාශ කරනවා. මෙන්න මේ ජෝතිපාල තෙම මේ භද්‍රකල්පයේ බුදු වෙනවා කියලා විවරණයක් ප්‍රකාශ කරනවා. ඉතින් මෙහෙම කිව්වහම මේ පින්වතුන්ට සමහර විට මතක් වෙනවා ඇති අර මුල්ම අවස්ථාව, අර ආසිත තාපසයා විදිහට, තාපසයෙක් විදිහට ඒ මුල්ම අවස්ථාවේදී කොහොමද දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ඒ විවරණ ලබා ගත්තේ කියලා. එතකොට මේ බොහොම ශක්තිය තියෙන, බොහොම හැකියාව තියෙන තැනැත්තෙක්. එතකොට මේ විදිහට මේ බුදුන් වඩිනවා කියලා යම් කිසි පිරිසක් එකතු වෙලා පාරක් හදනවා. ඒ හදනකොට වට පිටාව බැලුවාම මේ බොහොම උනන්දුවෙන් මේ පිරිස වැඩ කරනවා. ඉතින් අහනවා මොකද්ද මේ කරන්නේ? ඒතර කියනවා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේ මේ පාරෙන් වඩිනවනේ. ඉතින් අපි මේ පාර පිළිසකර කරනවා. ඒකට සුදුසු විදිහට සකසනවා. ඉතින් මෙහෙම කිව්වහම අන්න මටත් එහෙනම් කොටසක් දෙන්න මමත් හදන්නම් කියලා අන්න බාර ගන්නවා. බාර අරගෙන ඉරලා ඒක කර කර ඉන්නකොට කොහොම හරි ඉවර කරගන්න වෙන්නේ නැහැ. අන්න බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ වඩිනකොට අන්න බොහොම ස්වභාවයක් දකිනවා. මේ බොහොම අලංකාරයක් දකිනවා. දැකලා මොකද කරන්නේ? හරි මටත් ඔන්නම් මේ ධර්මය බුදුරජාණන් වහන්සේගේ සරණ ගිහිල්ලා අන්න ලං කරගන්න පුළුවන්. නමුත් මමත් බුදු වෙනවා කියලා අදිෂ්ඨානයක් කරගෙන අන්න අර ඉවර කළා නැති කොටසේ බිම දුගා වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මගේ සිරුරේ මඩ ගෑවෙත්වා, බුදුරජාණන් වහන්සේගේ දෙපතුල් අපිරිසුදු නොවෙත්වා කියලා බිම දිගා වුණා. ඒ දණ්ඩක් විදිහට පිහිටියා. ඉතින් එතකොට ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ අන්න මේ තාපසයාගේ ඇඟ උඩ නතර වෙලා කියනවා, මෙන්න මේ තාපසයා පේනව නේද මෙතන මේ බිම දිගා වෙලා ඉන්න, මෙන්න මේ තැනත්තා මෙයින් අපමණ කාලයකදී බුද්ධත්වයක් සාක්ෂාත් කරනවා කියලා. ඉතින් ඒ අපමණ කාලය ගෙවාගෙන ගෙවාගෙන ඇවිල්ලා කොහොම කොහොම හරි කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් මෙන්න මේ ප්‍රකාශය, මෙන්න මේ විවරණය ලබා දෙනවා. එහෙම ලබා දීලා තමයි මෙන්න මේ භද්‍ර කල්පේ ඊළඟ බුදුවරයා විදිහට තමුන්ගේ ඉලක්කේ සාක්ෂාත් කරන්නේ. ඒ විදිහේ පැහැදිලි බවක්, මේ ලෝකයේ විනිවිද දැකීමක් ඇති කරගන්නවා. ඒ ඇති කරගෙන කියන කතාවනේ ඉතින් අපි මේ අහන්නේ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් ඇත්තට මෙහෙනම් තවත් පිරිසක් මේ විදිහටම විවරණ අරගෙන යන්න ඇති නේද කියලා. මේ විදිහට ත්‍රිපිටකයේ කතා මේ විදිහ සිදුවීම් ඇති නේද කියලා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගෙන් විවරණ ගත්ත අනාගත බුදුවරු පිළිබඳ ඇත්තට මෙහෙම හිතුවට මොකද එහෙම ඒවා දකින්න බොහොම අමාරුයි. එහෙම දේවල් කියලා නැති තරම් වගේ තමයි තියෙන්නේ. මොකද ඒකට හේතුව අනේ කියපු ගමන් අපි ඒව ඔස්සේ මුලාවටපත් වෙනවා. එතකොට ඔය කියලා තියෙන කොටස් ටික ගත්තාම, ඔය ත්‍රිපිටකයේ ප්‍රකාශ කරලා තියෙන කොටස් ටික ගත්තාම ඇත්තටම මේ වර්තමානයේ එළඹෙන්න මෙන්න මේ වැඩේ මේ කාලෙන් අහවර කරන්න තමයි දිසානතිය පෙන්නලා තියෙන්නේ. උනන්දුව පෙන්නලා තියෙන්නේ. එහෙම නැතුව තව තව අනාගතයට කල් දමන නෙමෙයි. ඒ අනාගතයට කල් දමන කට්ටිය කියලා නැතත් කොහොම හරි කතාවක් ගොතාගෙන ජෙත්තමක් හදාගෙන අනාගතයට මේ වැඩේ කල් දමන්න උත්සාහ කරනවා. නමුත් ඇත්තටම ඒ වගේ සිදුවීම් බොහෝ දුරට අල්පයි. එකම සිදුවීමක් තියෙනවා. ඒක මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පිළිබඳ කතාවක්, අනාගතේ පහළ වෙනවා කියනේ බුදුවරයා පිළිබඳ කතාවක්. ඒකත් මට කලින් පාරක නම් කියෙව්වා. නමුත් දැන් හෙව්වා හොයන්න නැහැ. ඒතර ඒකත් ත්‍රිපිටකේ නැද්ද කියලා සැකෙකුත් මට දැන් මතුවලා තියෙනවා. කොහොම හරි කමක් නැහැ. ඉතින් ඒ සිදුවීමේ සඳහන් වෙන මොකක්ද? අන්න සාක්‍ය දනව්වේ යම් කිසි අවස්ථාවක බොහෝ පිරිසක් ගිහිල්ලා පැවිදි වෙනවා. බොහෝ පිරිසක් ගිහිල්ලා පැවිදි වෙලා අන්න මේ පිරිසෙන් එක්කෙනෙක් හාමුදුරු කෙනෙක්. එතකොට ඒ හාමුදුරුව මොකද කරන්නේ? අන්න යම් කිසි තමුන්ට ලැබුණු රෙදි කඩවල් දෙකක් ප්‍රයෝජනෙට අරගෙන බොහොම වටිනා තිරයක්, අපි කියන්නේ ජනේල් රෙද්දක් සකසනවා. සකසලා ඉවර වෙලා මෙන්න මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට, ගෞතම බුදුරජාණන් වහන්සේට මෙන්න මේ ජනේල් රෙද්ද ගිහිල්ලා පූජා කරනවා. පූජා කරාම මේ බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කළා කියනවා, මෙන්න මේ මට අඤ්ඤතරෝ භික්ඛු කියලා. එතන කියන්නේ මේ තරා භික්ෂුවක්. එහෙම වටිනකමක් දීලම නැති තරම් කියනවා, මෙන්න මේ මට මේ තිරේ පූජා කරපු භික්ෂුව ඉන්නව නේද? මෙන්න මේ භික්ෂුව මේ භද්‍ර කල්පේ බුදු වෙනවා. මෛත්‍රී නමින් බුදු වෙනවා කියලා යම් කිසි ප්‍රකාශයක් කරනවා. එපමණමයි තියෙන්නේ. එපමණමයි තියෙන්නේ. ඔන්න ඕක විතරයි තියෙන්නේ. ඕක පිළිබඳ විස්තරයක් තමයි තියෙන්නේ. එතකොට චක්කවර්ති සීහනාද සූත්‍රය කියලා දීඝනිකාය සූත්‍රයක් තියෙනවා. එන්න එතන සඳහන් වෙනවා මෙන්න මේ මෛත්‍රී බුද්ධෝපපාදයේ පිළිබඳ. කොහොමද කියන්නේ? අන්න අර මේ ආයුෂ දැන් 100යි. මේ ආයුෂ ටික ටික අඩු වෙන දිහාවට තමයි යන්නේ. ඒකට හේතුව මොකද්ද? මේ මිනිස්සු ටික ටික තමුන්ගේ හිත් දූෂණය කරගන්නවා. හිත් දූෂණය වෙන්න වෙන්න මොකද වෙන්නේ? තව තව ආයුෂ, කායික ආබාධ වැඩි වෙනවා, අනතුරු වැඩි වෙනවා, මිනීමැරුම් වැඩි වෙනවා. ඉතින් ඔහොම ගිහිල්ලා 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 මේක සෑහෙන කාලෙකදී තව අවුරුදු 10කට අඩු වෙනවා. ඔන්න දැන් කාලේ හිතා ගන්න පුළුවන්. ඒකට අවුරුදු 10කට අඩු වෙන්න යන කාලේ. ඊට පස්සේ කියනවා ඒ කාලෙදී අවුරුදු 5 කුමරියන් දීග යනවා කියලා සඳහන් කරනවා. දැන්ටත් ඔය වගේ නිකන් ට්‍රෙන්ඩ්ස් ටික ටික තියෙනවානේ. දැන්ට උනත් ඔය ළමයි ගත්තොත් ටික 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 අඩු වයසෙන් අන්න ඒ කාමුක හැඟීම් දැන් වැඩි වැඩියෙන් පහළ වෙනවා. අඩු වෙන පැත්තට තමයි යන්නේ. ඉතින් කොහොම හරි අවුරුදු 5ක කුමරියක් දීග යන කාලයක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. එහෙම ඇති වෙලා මේ විදිහට මිනිස්සු එක එකා මරා ගන්න ගානට ගිහිල්ලා මිනිස්සෙක් තව මිනිස්සෙක් දැක්කාම හරියට අර මුවවැද්දෙක් මුවෙක් දැක්කා වගේ හැඟීමක් මේ තැනැත්තට ඇති වෙනවා. ඉතින් මොකද කරන්නේ? කඩු පොළු අරගෙන පිටිපස්සෙන් එලවගෙන යනවා. මෙන්න මේ විදිහට එක එකා මරා ගන්නවා. එතකොට මේ මරා ගැනීමේ ආදීනව දැකපු කිහිප දෙනෙක්, ගොඩ පිරිසක් නෙමෙයි කිහිප දෙනෙක් මොකද කරන්නේ? අන්න මේ අපි කාවවත් නොමර සිටියා නම් යහපති. අපිව කාවවත් නොමර සිට අපිව කවුරුත් නොමර සිටියා නම් යහපති කියලා අන්න තමුන්ට සාපේක්ෂව වටපිටාව ගැනත්, වටපිටාවට සාපේක්ෂව තමුන් ගැනත් හිතලා මොකද කරන්නේ? මෙන්න මේ සමාජයෙන් දුරස් වෙලා ගිහිල්ලා වල් වැදිලා කොහේ හරි කැලේක දූපතක තනි තනියෙන් කල්ගත කරනවා. මේ විදිහ යම් කිසි ගුණයක් දිහාවට හැරෙනවා. එතකොට කියනවා අන්න මේ බොහෝ මිනිසුන් සතුන් මරනවා. අපි ඒකෙන් වැළකිලා ඉන්නවා. උපමමනමයි මරණයකින් වැළකිලා ඉන්නවා. ඊට පස්සේ බොහෝ දෙනෙක් සොරකම් කරනවා. අපි ඒකෙන් වැළකිලා ඉන්නවා. බොහෝ දෙනෙක් කාමේ වර්ධව හැසිරෙනවා. අපි ඒකෙන් වැළකිලා ඉන්නවා. ওই විදිහට දස අකුසල් පත තමයි පෙන්වන්නේ. දස අකුසල් වලින් වැළකීමක් මේ පිරිස සමාදන් වෙනවා. දැන් මේ පින්නතුන් නාලා තිනවා ආජීව අට්ටමක සීල කියන එකෙත් ඔය 10න් 7ක් විතර සඳහන් වෙනවා. කයෙන් වෙන 3යි වචනයෙන් වෙන 4යි ඔක්කොම ටික ඔතන සඳහන් වෙනවා. මේ වගේ එකක් සමාදන් වුණොත් අර විදියට 7ක් රැක ගන්න පුළුවන්. ලේසි නෑ හැබැයි අර කටේ බ්‍රේක් තියෙන්න ඕනේ. නැත්තම් අමාරුයි. මොකද අන්තිම 4ම වචනයෙන් වෙන 4ම අන්න කටෙන් වෙන දේවල් තමයි. එතකොට කටේ බ්‍රේක් නැති කට්ටියට පොඩ්ඩක් අමාරුයි. කොහොම නමුත් එතනත් ඒ 7 තියෙනවා. ආජීව අට්ටමක සීල කිව්වහම ඊට අමතරව අර හිතෙන් වෙන අකුසල් තුනත් එකතු වෙලා තමයි ওই විදිහට දස අකුසල් කියලා පෙන්වන්නේ. එතකොට ඒකෙන් වැළකීමක් මේ පිරිස සමාදන් වෙනවා. එතකොට අර විදිහට පිරිසක් මරාගෙන ඉවර වෙද්දී මෙන්න මේ පිරිස විතරක් කාලෙත් එක එකතු වුණා, ඉතුරු වුණා කියලා සඳහන් කරනවා. එතකොට ඒ ඉතුරු වෙච්ච පිරිස ටික ටික අන්න ඒගොල්ලන්ගේ දරුවන්ට ටිකක් ආයුෂ වැඩි වෙනවා. තව ටිකක් ආයුෂ වැඩි වෙනවා. ඔහොම 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 ගිහිල්ලා අන්න මේ ආයුෂ වැඩිවීමක් වෙලා අන්තිමට 84,000ක් අවුරුදු බවට මේ මිනිස්යාගේ ආයුෂය පරිවර්තනය වෙනවා. එතකොට මේ ගත වෙන කාලේ හිතා ගන්න විදිහට තමයි මේ කියන්නේ. ගත වෙන කාලය ගැන අවධානයක් ඇති කර ගන්න විදිහට තමයි මේ කියන්නේ. ඉතින් එහෙම වුණාම අන්න අවුරුදු 500ක කුමරියක් තමයි දීග යන්නේ. 84,000ක් නේ අවුරුදු. අවුරුදු 500ක් ගත කළා තමයි දීග යන්නේ. ඒ මිනිස්සුන්ට මේ ශරීරාබාධ කියලා එහෙම මුකුත් නැහැ. ලෙඩ රෝග කියලා එහෙම මුකුත් නැහැ. ඒ වෙනුවට ආහාර ආසාවක් තියෙනවා. එහෙම නැත්නම් බඩගින්න තියෙනවා. පිපාසය තියෙනවා. මල මුත්‍ර පහ කිරීම තියෙනවා. ඔන්න ඔය ටික විතරයි තියෙන ලෙඩ ටික කියලා සඳහන් කරනවා. අන්න ලෙඩවල අවම තත්වයට පත් වෙලා. දැන් ඔය ගිරිමානන්ද සූත්‍රය කියාගෙන යනකොටත් කියනවනේ අර ලෙඩ සෙට් එකක් කියනවනේ. ලෙඩ ටික කියලා 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 අන්තිමට කියනවා මෙන්න මේ බඩගිනි පිපාස ඇති වෙනවා. මේ විදියට මල මුත්‍රා පහ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඔය මොනම ලෙඩ නැති වුණත් මෙන්න මේ දෙක තියෙනවා. ඔය තමයි ලෙඩේ අවම මට්ටම නිකං අර කියන්නේ ඉබේ කෙන්දිරි ගෑවෙන ලෙඩකි බඩගිනී කියලත් කියන්න. ඇති ඔන්න ලෙඩේ අවම මට්ටමට යන 84,000 අවුරුදු. එතට කියන මෙන්න මේ විදිහට ඒ කාලේ සක්විති රජ කෙනෙක් පහළ වෙනවා. ඒ සක්විති රජ කෙනාගේ මේ මුළු ජීවි පෘථුවියම යටත් කරගෙන යා රජකම් කරනවා. ඒ රජුගේ අග්‍ර පුරෝහිතයාට තාදාව තමයි මෙන්න මේ මෛත්‍රී නැමැති කුමාරයා උපදී. මේ බුද්ධත්වය සාක්ෂාත් කරගත්තට පස්සේ අන්න මේ සක්විති රජතුමත් තමන්ගේ අර වස්තු සම්භාර සියල්ල අතහැරලා මෙන්න මේ බුදුන් ළඟ පැවිදි වෙනවා කියලා සඳහන් කරනවා. පැවිදි වෙලා අර විදිහට කෙලෙස් දුරු කළා රහත් වෙනවා කියලා සඳහන් කරනවා. ඔන්න ඔයගේ ප්‍රවෘත්තියක් විතරයි ඔතන තියෙන්නේ. ඊට අමතරව වෙන වෙන කට්ටිය දස බෝධි කතා වස්තු කියලා හදාගෙන තියෙනවා. අර කට්ට කෛරා ටික කොසල් රජතුමත් කොහොම හරි ඒකට දාගෙන ඔය යම් යම් සිදුවීම් වලට තියෙන පිරිසක් ඒකට දාගෙන ඉතින් කොහොම හරි ඒක කතා ටික බැලුවාමත් නිකන් ගෙත්තමක් පාටයි මහායාන ගඳක් දැනේ. ඉතින් කොහොම කොහොම හරි ඉතින් ඒ විදිහේ දේවල් තියනවා වෙන්න පුළුවන්. නමුත් කියලා නැහැ කියලා නැහැ. එතකොට ඒගොල්ලෝ බුදු වෙච්ච දවසක එච්චර කාලයක් මේක ඇදගෙන ගියොත් අන්න එදාට අහන්න පුළුවන් මං මේ විදිහට ගිහිල්ලා ගෞතම බුදුගෙනුත් බුදුන්ගෙනුත් විවරණයක් ගත්තා කියලා. නමුත් එච්චර කාලයක් යන අවශ්‍යතාවයක් නැහැ. අර විදිහට 10ට බයිනකම් ගිහිල්ලා ආපහු 84,000ට වැඩි වෙනකම් ගිහිල්ලා යන්න ඕනේ නැහැ. මේ වෙනුවට තාම මේ වැඩේ මේ කාලෙදි කරන්න පුළුවන්. වර්තමාන මොහොත කොච්චරනම් ඉක්මවන්න ඕනේද බලන්න මේ වගේ දුරක් යන්න. දැන් මටත් මේ කතාව කියාගෙන යනකොට හිතෙනවා දැන් මමත් කොච්චර දුරට මේ ඉක්මවලා ගිහිල්ලාද කියලා. එපමණකට දුරයි. නමුත් ඉතින් අන්න අර ධර්ම කරුණක් පෙන්වන්නේ යම් කිසි සිදුවීම් ටිකක් පෙන්වන්න. අන්න ඒක අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. කරනවා නම් අදාදම තමයි. මේ ලැබිච්ච අවස්ථාවෙම තමයි. මොකද ඔය කාලේ වෙනකොට කොහේ ගිහිල්ලා ඉඳීද කියලා කවුද දන්නේ? සමහර විට ඔය අපායකට වගේ වෙලා එහෙ PR අරගෙන ඉන්නවද දන්නේ නැනේ දවස් වෙනකොට. එතකොට ඉතින් ඔව අහන්න කරන්න ලැබෙන්නෙත් නැනේ. ඒකින්ද මෙන්න මේ ලද අවස්ථාවේ යොමු වෙන්න පුළුවන්ද? ලද අවස්ථාවේ කටයුතු කරන්න පුළුවන්ද? ඒක අනාගතයට කල් නොදම ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්න තමයි තියෙන්නේ. ඉතින් කොයි බුදුවරයා පහළ වෙලා ආවත් ඉතින් කරන්න තියෙන වැඩේ නම් ඕකම තමයි. ඔය වැඩෙන් පිට වෙන දෙයක් කියන්නේ නැහැ. තමුන්ටම කරන්න තියෙන වැඩක් මේක. කාවවත් විශ්වාසයට අරගෙන කාවවත් ආලෝකය කරගෙන යන්න බෑ. ඉතින් අර ඒ චක්කවර්ති සීහනාද සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ මහා විස්තරයක් කළා. අන්තිමට කියනවා මහණෙනි තමුන්වම එලියක් කරගෙන තමුන්වම ආලෝකයක් කරගෙන ධර්මයම එලියක් කරගෙන ධර්මයම ආලෝකයක් කරගෙන ජීවත් වව්. මොකද එහෙම නැතුව වෙන කෙනෙක්ට අපිට සරණ සලසන්න හැකියාවක් නැහැ. අපි හිතනවා පොඩ්ඩක් සරණ සලසනවා කියලා. නමුත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඒක නිසා තමුන්ව සරණක් කියන්නේ ඉතින් මෙන්න මේ ප්‍රතිපදාව තමයි. තමුන් ආලෝකයක් කියන්නේ මේ ප්‍රතිපදාව තමයි. ධර්මයේ සරණක් කියන්නේ මේ ප්‍රතිපදාව තමයි. ධර්මයේ ආලෝකයක් කියන්නේ මේ ප්‍රතිපදාව තමයි. මොකද්ද ප්‍රතිපදාව? අන්න මෙන්න මේ සිහිය කියන දේ. අර විදිහට යම් කිසි දෙයක් ඉදිරිපත් වෙනවද ඒක දැනගැනීමේ හැකියාව. අපි එක එක විදිහට වයිවාරණ විදිහට ඕක කියලා තියෙනවා. ඒතොර ඉන්නේ දැනගැනීමේ හැකියාව විතරයි. ඒ හැකියාව දියුණු කරන දියුණු කරන අන්න තමුන්ට තමුන් ආලෝකයක් වෙනවා. ධර්මය අපිට ආලෝකයක් වෙනවා. මොකද හේතුව අන්න අර මුලාව වෙනුවට අවදි භාවයක් ගැළපිලා එන නිසා. ඉතින් අපි මේ අවදි භාවය ගැන දැන් කාලේ කරපු පොඩි පරේසණයක් ගැන හිතලා බලමු. එතකොට ඒකෙදි සඳහන් වෙනවා මොකද්ද? මෙන්න මේ විදිහ අවදි භාවයක් පුරුදු කරා. කොච්චර කාලයක්ද පුරුදු කරලා තියෙන්නේ? සති 8ක් පුරුදු කරා. කොච්චර වෙලාවක්ද පුරුදු කරලා තියෙන්නේ? දවසට විනාඩි 40 ගානේ සති 8ක් පුරුදු කරා. මෙන්න මෙහෙම පුරුදු කළා. පුරුදු කරන කලිනුයි පුරුදු කරාට පස්සෙයි මේ කට්ටියගේ මොළ පොඩ්ඩක් ස්කෑන් කරලා බලලා තියෙනවා. මොළේ මොකද වෙලා තින්නේ, වැඩි වෙලාද හිස් වෙලාද කියලා බලලා තියෙනවා. එතකොට මේ ස්කෑන් එකේදී දකින්න ලැබිලා තියෙනවා මොලේ ඇත්තටම සමහර තැන්වල වැඩි වෙලා තියෙනවා, සමහර තැන්වල හිස් වෙලා තියෙනවා කියලා. සමහර තැන්වල මොලේ වැඩි වෙලා තියෙනලු, ප්‍රමාණය මාස් එක වොලියුම් එක වැඩි වෙලා තියෙනවා. තව තැන්වල දුර්වල වීමක් වෙලා තියෙනවා. එතකොට වැඩි වෙච්ච තැන් ගැන කියනවා. වැඩි වෙච්ච තැන් මොනවට සම්බන්ධ දේවල්ද? අන්න යම් කිසි විදියක මතකය හා සම්බන්ධ දෙයක් තියෙනවා නම්, මතක ගබඩා කිරීම පිළිබඳ දෙයක් තියෙනවා නම්, අලුත් දේවල් ඉගෙන ගැනීමක් පිළිබඳ දෙයක් තියෙනවා නම්, අන්න ඒ කොටස් ප්‍රමාණෙන් විශාල වෙලා. ඔන්න මේ ප්‍රමාණෙන් විශාල වෙච්ච පළවෙනි කොටස. ඊළඟට කියනවා තව ප්‍රමාණෙන් විශාල වෙලා තියෙනවා, ඉවසීම පිළිබඳ, කෙනෙක්ට මෛත්‍රිය කරුණාව කිරීම පිළිබඳ, නිවැරදිව හැසිරීමක් පිළිබඳ, අන්න ඒ වගේ අපි කියන්නේ මානුෂික ගුණාංග වලට සම්බන්ධ කොටසුත් ප්‍රමාණෙන් විශාල වෙලා. ඊළඟට ප්‍රමාණෙන් කුඩා වෙච්ච තව කොටසක් ගැන කියනවා. එකයි දෙකයි ප්‍රමාණෙන් විශාල වෙච්ච ඒවා. ඊළඟ තුන්වෙනි කොටසක් ප්‍රමාණෙන් කුඩා වෙලා තියෙනවා. මොකද්ද මේ කොටස? අන්න අර ෆයිට් ඕ ෆ්ලයිට් කියලා අපි හඳුන්වන්නේ. එක්කෝ සටන් කරනවා, එක්කෝ පලා යනවා. ඔය දෙකටම මේ එන්ජිමට හොඳට ශක්තිය ඕනේ. එතකොට අපේ හද ගැස්ම වැඩි කරලා, ලේ ගමනාගමනය වැඩි කරලා, අපි හිතන්නේ බලන්නේ නැහැ වෙලාවට කටයුතු කරනවා. දැන් ඔය සතෙක් ඇඟට පයින්කොට ආයුට හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැනේ. අපිට තරහ ගිහිල්ලා වෙන කෙනෙක්ට කඩාගෙන පයින්කොට ඕක මෙහෙම කරනවා මෙහෙම කරනවා මෙහෙම බයිනවා කියලා හිතන්න දෙයක් නැහැනේ. පැනලා බැනලා ගහලත් ඉවරයි. අන්න ඕක සම්බන්ධ කොටස ප්‍රමාණෙන් කුඩා වෙලා කියලා සඳහන් කරනවා. එතකොට සති 8ක් මිනිත්තු 40 ගානේ කරලා හුරු කළා. හුරු කළා තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සිහිය ඇවිදීම හිඳීම විදිහට. අන්න ඒකේ ආනිසංස කොහොමද? එතකොට දැන් මේ මම කිව්වට මොකද? මේවා ඉතින් මේ අලුතෙන් එහෙම මෙහෙන් අටව ගත්ත දේවල්නේ. ඉතින් මේ ඉන්න පිරිසට මේකේ බ්‍රේන් ස්කෑන් එකක් කරන්න නැතුව මේක හොයාගන්න පුළුවන්. මේ විදිහට කාලයක් සති 8ක් වගේ කාලයක් මිනිත්තු 40ක් වගේ අරගෙන එක දිගට පුරුදු කරලා බලන්න. එහෙම කරන්නේ නැත්තම් ඒ පුරුදු කරලා බලනකොට මේ කියන කතාව බ්‍රේන් ස්කෑන් එකකින් නෙමෙයි නිකම්ම හොයාගන්න පුළුවන්. හා මං අර විදිහට මට වැඩිම මතක හිටිනවා, මට අලුත් දේවල් ඉගෙන ගන්න පහසුයි, ඊට පස්සේ මේ විදිහට මගේ මානුෂික ගුණාංග වගේ දේවල් වැඩි වෙලා තියෙනවා, අර විදිහට කලබල වෙන ගති, මේ සිතිවිලි ඉමෝෂන්ස් වලට අසු වෙන ගති මගේ අඩු වෙලා තියෙනවා. ඔය ඉතින් ඔය බ්‍රේන් ස්කෑන් එක ඉදිරිපත් කරන්න නැතුවම තමුන්ගේ හිත තුලින් දැක ගන්න පුළුවන් ඒ වෙනස්කම් ටික. ඉතින් අපි ඉතින් බ්‍රේන් ස්කෑන් එකක් ඉදිරිපත් කළා හරි කමක් නැහැ, කරන්න හිතනොත් ඒකත් ලොකු දෙයක්නේ. ඒ වෙනස්කම් ටික දැක ගන්න ටික කාලයක් මේක යෙදෙන්නේ නැපේ. යෙදෙන්නේ නැතුව ඔබ පේන්නේ නැහැනේ. අපි පේන්නේ කෙනෙක්ට ආපහු හැරෙන්න දෙයක්වත් නැහැ. දැන් තමුන් තුලින්ම දන්නවා මේ කියන කතාව හරි, මේ කියන වැඩේ හරි. ඉතින් ඔන්න ඔයගේ කෙටි කාලයයි අවශ්‍ය වෙන්නේ. කෙටි කාලයක් පුරුදු කරාම ඕක අඳුන ගන්න පුළුවන්. ඒ වගේම තව ඔය වගේ පරිශ්‍රණයක් පිළිබඳ සඳහන් වෙනවා. එතන කියනවා මෙන්න මේ අවුරුදු 40 50 වගේ වයසෙ ඉන්න කට්ටිය. එතකොට නිකන් වයසයි නිකන් තාම තරුණයි කියලා හිතාගෙන ඉන්න කට්ටිය ගැන තමයි මේ කියන්නේ. එතකොට ඒ කට්ටිය භාවනා කරන පිරිසක්, මේ විදිහට පුරුදු කරන පිරිසක් අරගෙන බැලුවාම ඒගොල්ලන්ගේ අර මොලේ ඉදිරි කොටසේ ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන හරියේ සාමාන්‍ය මතකය හා සම්බන්ධ දේවල් දුර්වල වෙන කාලයක් තමයි ඕක. එතකොට අමතක වෙන ලෙඩක් එහෙම ටික ටික එන කාලයක් තමයි ඕක. එතකොට කියනවා මෙන්න මේ භාවනා කරන පිරිසගේ මේ දුර්වල වීම අඩු වෙලා හෝ නැති වෙලා හෝ තියෙනවා. ඒගොල්ලන්ගේ තාමත් මේ ප්‍රමාණය, මේ කොටස්වල විශාලත්වය හරියට අවුරුදු 20-30ක පිරිසකගේ ඒ කොටස්වල ප්‍රමාණය හා සමානයි. අන්න කාලයක් තිස්සේ එක දිගට මේකේ යෙදිලා ඉන්න පිරිසක් අරගෙන මේ කියන්නේ. ඒගොල්ලන් 40-50 ඉඳියට මොකද අන්න 20-30ක ප්‍රමාණයට අර විදිහට තාමත් මතක ශක්තිය ඒ හැකියාව ගැබ් වෙලා තියෙනවා කියලා. ඉති එකත් හොඳ සංසන්ධනයක් අර විදිහට ඇත්තරම තිරියංවීමක් වෙනවා වගේ තමයි. හිතෙන් ඒක තිරියං වෙන්නේ ඒ සාපේක්ෂව තමුන්ගේ කයත් විවේක ස්වභාවයක් සැහැල්ලු ස්වභාවයක් තව තව පහසුව වර්ධනය වෙන ස්වභාවයක් මත් වෙලා එනවා. ඉතින් ඔයගේ දේවල් හොඳ සලකුණු අපි මේ කියන කතාව අපිට ටික ටික අඳුනගන්න මේ අපි යන දිසාව නිවැරදි කියන දේ දැක ගන්න හොඳ සලකුණු. ඉතින් එහෙම දෙයක් හරි දැකලා කමක් නැහැ, කෙනෙක් ඒ සඳහා උත්සාහවත් වෙනවා නම් ඒකේ වටිනකමක් තියෙනවා. ඉතින් දැන් අපිට අර ඉතිහාස කතාව දිහා බැලුවහම අන්න අර ජෝතිපාල මානවකයෙක් විදිහට ඉපදිලා මේ විදිහට ලෝක ගොඩාක් ශක්තියක් දරාගත්ත කෙනෙක්. නමුත් අන්න කා ළඟටද මේ ශක්තිය අරගෙන යන්නේ කියන දේ මත තමුන්ගේ වටිනාකම වෙනස් වෙනවා. අර විදිහට බුදු කෙනෙක් ගාවට අරගෙන ගියපු නිසා අන්තිමට ලස්සන රචනයක් ලියවිලා තියෙනවා. මෙන්න මේ විදිහට මම මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා මේ විදිහට මේ ශාසනයේ වැඩ කටයුතු කරා. එතකොට මට මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ සඳහා මේ විදිහ විවරණයක් ලබා දුන්නා කියලා. ඉතින් අපේ ජීවිතවලත් අපිට ඕන තරම් ওই විදිහ අවස්ථා ගැළපිලා එනවා. අපි තෝරන්නේ කාවද කියන එක තමයි ප්‍රශ්නේ. සෑහෙන කල්පනා කළ යුතු ප්‍රශ්නයක්. මොකද ඉබේම තේරිලා එන්නේ අන්න අර දොඩංගෙඩි 10ක් අලගෝණියක් වගේ එකක් තමයි. ඊට වැඩිය වටිනාකමක් තමුන්ට දෙන්න කැමැතිම නැහැ. කටයුතු කරන්නේත් අන්න දොඩංගෙඩි 10ක අලගෝණියක වටිනාකමෙන් තමයි. ඊට එහාට යන්න කැමැතිම නැහැ. පුදුම වැඩක් ඒක ඉතින්. ඉතින් තම තමුන්ගේ ජීවිත දිහා බලන්න මම මේ ලං කරගෙන ඉන්න හිත මිත්‍රයෝ මොන වගේ පිරිසක්ද? ඒ පිරිස මට මොන වගේ වටිනකමක්ද ලබා දෙන්නේ? මේ එකම වටපිටාවේ අන්න බුදුන්ව තෝරන්නත් පුළුවන්, ධර්මයේ තෝරන්නත් පුළුවන්, මේ විදියට දොඩංගෙඩි 10ක් අලගෙඩියක් තෝරගන්නත් පුළුවන්. ඉතින් ඒ එන්නේ වෙනස අපිට ටිකෙන් ටික ඇත්තටම සිද්ධ කරන්න වෙනවා. මේ ප්‍රතිපදාවත් එක තමුන්ගේ හිත තුළ ඒ වෙනස වෙනකොට ඊට සාපේක්ෂව වටපිටාවේ පිරිසුත් සමහර විට හැලිලා ගිහිල්ලා අලුත් පිරිස් ඇවිල්ලා වෙනසක් වෙන්න පුළුවන්. ඒ විදිහේ පරිවර්තනයක් අනිවාර්යෙන් වෙන්න ඕනේ හිත තුළ අර තේරීම වෙනස් කරනකොට. හිත තුළ වෙන වෙනස් වීම මොකද්ද? ඔන්න අපි හිතමු මේ විදිහට මේ සියලු කුණු කන්දල් අතර අපි හුස්ම තෝරනවා. එතකොට ওই කුණු කන්දල් වලට සාපේක්ෂව හුස්ම කියන්නේ සෑහෙන වටිනාකමක් තියෙන දෙයක්. අර විදිහට අපි කියමු රත් අර විදියට මැණික් වෙළඳාම් කරන තැනැත්තෙක් ගේ වටිනාකම තමයි එතන තියෙන්නේ. ඒතොර එයා කියනවා මෙන්න මේ මැණික් ගොඩම මම දෙන්න මේ පාෂාණය සඳහා. එතකොට අපි හිතවිලි එනවා, සද්ද එනවා, නොයෙකුත් කුණු කන්දල් එනවා. ඒවා තෝරනව වෙනුවට අන්න අපි හුස්ම තෝරනවා. නමුත් අපේ හිත අරියටම නැවත නැවත තෝරන්නේ මොන වගේ දේවල්ද? අන්න අර දොඩංගෙඩි 10ක් ඉල්ලනවා, අලගෝණියක් ඉල්ලනවා, ඒවා පැනලා බදා ගන්නවා, බලනකොට ගනුදෙනු කරලත් ඉවරයි, හුවමාරු කරගෙනත් ඉවරයි. ඉතින් නැවත 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 මෙන්න මේ හුවමාරුව කරන්න එක දැක දැක මේ මම නැවත නැවත අසු වෙන බව දැක දැක ටික ටික මේ ප්‍රතිපදාව යන කෙනෙක්ට තේරෙනවා මම දැන් ඉස්සර තරම් මේ වගේ ගොන් වැඩ කරන්නේ නැහැ. ඉස්සර තරම් මේවැයි පිටිපස්සෙ යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වෙන් ටිකක් දුරස් වෙච්ච හිතක් මගේ ඇති වෙලා තියෙනවා. වැඩි වැඩියෙන් හුස්ම තෝරන ස්වභාවයක් මා තුළ තියෙනවා. වැඩි වැඩියෙන් බඩේ පිම්බීම හැකිලින හැකිලීම තෝරන ස්වභාවයක් මා තුළ තියෙනවා. අනේ ඒ වෙනස තමයි අපි කියන්නේ. ඒ වෙනස ඇති වෙන්නේ නැති වෙන්න අන්න මේ තැන අතර තේරෙනවා මේ තියෙන හුස්මත් දියලා යන ආකාරය. දැන් අන්න තෝරලා අරගත්ත එක හැබැයි අන්න ඒකත් දිය වෙනවා. එතකොට ඊළඟට මොකද්ද ප්‍රතිපදාව? ඊළඟට මුකුත් තෝරන් නැතුව ඉන්න පුළුවන්ද කියන ප්‍රතිපදාව තියෙනවා. කාගේ ගාවටත් මේකේ වටිනාකම නිර්ණය කරන්න අරගෙන යන්න නැතුව ඉන්න පුළුවන්ද කියන ප්‍රතිපදාව තියෙනවා. එතකොට වටිනාකම නිර්ණය කරේ නැත්තම් අන්න කොච්චර පොටෙන්ෂල් එකක් අපි තුළ ගැලපිලා එනවාද? මිල නොකළ නොහැකි කියන தත්ත්වය තමයි එන්නේ එතකොට. තට අරමුණ හුස්ම තෝරනා මුලින් අර ටික දුරු කරන්න, පස්සේ හුස්මත් තේරුවේ නැත්තම් අන්න එතකොට මිල කිරීමක් නැහැ. මිල කළ නොහැකි වටිනකමක් තියෙනවා. අන්න ඒ වගේ විභවයක් පිළිබඳ මේ කතා කරන්නේ. ට බුද්ධත්වය කියන්නේ බුදුවරේ කියන්න යන්න මිල කළ නොහැකි වටිනකමක් තියෙන දෙයක්. ඒකම නිසාද කොහෙදෝ අන්න අර රතන සූත්‍රය අපි අහලා තියෙනවා, මේ දිවිය ලෝකවල මේ ලෝකේ යම් කිසි තැනක යම් තාක් රත්නයක් තිබෙනවාද ඊට වැඩිය වටිනකමක් බුදුරජාණන් වහන්සේගේ තියෙනවා. අර විදියට කිසිත් තෝරන් නැතුව ඉඳලා තමයි ඒ වටිනකම ලැබිලා තියෙන්නේ. කාගාවටවත් මේක අරගෙන යන්නේ නැතුව ඉඳලා තමයි මේ වටිනකම ලැබිලා තියෙන්නේ. කාටවත් මේක ප්‍රමාණ කරන්න කියන්න නැතුව ඉඳලා තමයි වටිනකම තියෙන්නේ. ඒ නිශ්ශබ්දතාවය, ඒ නොකිරීම තුළින් ලැබෙන වටිනකම අන්න කියලා නිම කරන්න බෑ. නමුත් අපි ඒක අඳුනගෙන නැහැනේ. අපි නැවත නැවත කල්පනා කරන කොහොමද ඒකෙන් මේ වගේ වටිනකමක් එන්නේ, කොහොමද මම මේ වගේ පොඩි දෙයක් ගන්නේ නැතුව කිසිත් නොගෙන ඉඳීමෙන් මේ විදිය වටිනකමක් ලබා ගන්න කියන එක බරපතල ප්‍රශ්නයක්. නමුත් අන්න තමුන් තුළින් අත්දකින්න පුළුවන් ටික 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 නැවත නැවත කරනකොට. ඉතින් මම දන්නේ මේ කියන කතාව මේ ඉන්න පිරිසට තේරෙනවද කියලා. ඉතින් සමහර විට කීප දෙනෙක්ට තේරෙනවා ඇති, නමුත් වැඩි පිරිසකට තේරෙන්නේ නැති පාටයි. ඉතින් අපි නැවත නැවත එකම දේම කියනවා, කිව්වට තේරෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට කාලයක් දැස ටික 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 අහිංසක වෙලා නැවත නැවත මේ දේ අහගෙන නැවත නැවත සම්බන්ධ වෙලා නැවත නැවත සිහිය පුරුදු කළා ටික 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 කරගෙන කරගෙන යනකොට අන්න සමහර දවසක තේරෙන්න ඉඩ තියෙනවා. නැවත නැවත යෙදිලා ඉන්න ඕනි, නැවත නැවත අහිංසක වෙන්න ඕනි, මට තාම තේරෙන්නේ නැහැ කියන අදහසින් ඉන්න වෙනවා. අර කියන්නේ නිකන් ඔය ත්‍රිපිටකයේ තියෙන බන්තේ ජානාති අහං න ජානාමි කියලා. ස්වාමීන් වහන්සේ දන්නවා මම දන්නේ නැහැ කියලා බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා කියනවා. ඒක නිසා මට මේ වැඩේ පෙන්නලා දෙන්න. ඒ විදිහේ විවුර්ත භාවයක් තියෙනවා ඉතින් ටික දවසක්. මොකද ඒක නැතුව තේරෙන්නේ නැහනේ. ඉතින් තේරෙන්නේ නැතිකොට ඒ අහිංසක ස්වභාවයෙන් යන්න වෙනවා. අර අන්දරේගේ කතාවක් තියෙනවා. අන්දරේ කොළුව කාලේ දඟලන හිඳ අම්මා කවලු අන්න මගුල් ගේකට යන්න ලෑස්තිලා උඹ ගිල ගොනා වගේ ඉඳපන් කියලා කිව්වලු. ඉතින් මූත් ඔළුවන්ලා ගිහිල්ලා අන්න ටිකක් වෙලා ගියාට පස්සේ මගුල් ගෙදර මැද්ද තප්පුලන්න ගත්තලු. ළඟට එනේ උන්ට ආයින්න පටන් ගත්තලු. අන්න ගොනාවගෙන ඉන්න කිව්වේ ඉතින් හරි. ඉතින් එහෙම ස්වභාවයක් අපි තුල තියෙනවා. කොච්චර බැන්නත් හැදෙන්නෙත් නැහැ. ඒ වගේම හැබැයි අතහැරලා යන්නෙත් නැහැ. අර තියුණ මෝඩකම එහෙමමයි. හැබැයි කොහොම හරි වැටිලා වැටිලා නැවත නැවත අපිටත් බැන බැන හරි ඉන්නවා. ඒකත් ලොකු දෙයක්. ඒකෙත් තියෙන අමුතු වටිනාකම මම දන්නේ. බැන්නට හැදෙන්නෙත් නැහැ. ඒ වගේම අතහැරලා යන්නෙත් නැහැ. මේකෙම වැටි වැටි කොහොම කොහොම හරි අරගල කර කර ඉන්නවා. ඒකත් එක්තරා විදිහක අමුතුම විදිහක වටිනාකමක් තමයි. මන් දන්නේ මගේ චරිත ස්වභාවය ගත්තත් මගේ කිසිම එහෙම අහිංසක ගතියක් නම් ඇත්තෙම නැහැ. කියන දෙයක් අහන ස්වභාවයක් නම් ඇත්තෙම නැහැ. ඉස්සර පොඩි කාලේ මේ වායස ඇති දෙක තුන වසර වගේ ඇති. කොහෙන් හරි තාප්පෙකින් පයින් ගිහිල්ලා මේ අම්මා ඉන්දියා ළඟපාර ඉස්කෝලේ ඇරලා එනකොට. ඉතින් දැන් ඔන්න පයින්න සූදානම. පයින්න දැන් ඔක්කොම 1යි 2යි 3යි කියාගෙන එනකොට ඔන්න ඔය පයින්න ද හදන්නේ කියලා කිව්වා. ඔතනින් එහෙම පයින්න එපා කිව්වා. දැන් අඩි 4ක් විතර උස තාප්පයක්. ඉතින් ඒ සයිස්ම තාප්පයක් තියෙනවා බිල්ඩිමේ අනිත් පැත්තේ. ඉතින් අතනම් පයින් එක නතර කරලා ගිහිල්ලා එයා පැත්තෙන් පැන්නා. පැන්නා මොකදනේ ගිහිල්ලා මූණේ බිම වැදුනා. මැවුම් හතරක් දාන්නත් උනා. අතනින් පැන්නා නම් සමහර විට එහෙම දෙයක් වෙන්නේ නැහැ පාගුවානේ. ඒකින්ද ගිහිල්ලා අනිත් පැත්තෙන් පැන්නා. එදා ඉඳලම අන්න එහෙම කියන දේ අහන ස්වභාවයක් අහිංසක ගතියක් නැහැ. දැන් පැවිදි වෙලා වුණත් එහෙම එකක් නෑ. සාමාන්‍ය පැවිදි වුණාම නිකන් කියනා නිකන් අහිංසක වෙලා යම් කිසි දෙයක් මේ අහලා බලලා එහෙමනේ කරන්න තියෙන්නේ. එහෙම එකක් නෑ. සමහර වෙලාවට හිතෙනවා මේක මේ අහලා කරන්න ඕනේ එකද දන්නෙත් නෑ කියලා. මේ වගේ දේවල් සාමාන්‍ය විමසලා කරන්න ඕනේ එකද දන්නෙත් නෑ කියලා හිතෙනවා. ඉතින් කළත් ඉවරයි. නමුත් එහෙම පුරුද්දක් කවදාවත්ම තිබිලා නෑ. මොකද අපේ ගෙදර වටපිටාවත් එක්ක විශේෂයෙන් ඔය පියා කියන චරිතය මගේ ජීවිතේ ඉඳලාම නැති තරම්. ඉතින් එතකොට ඒ තරවටු කිරීමක් පුරුදු වෙලා නැහැ. එතකොට අවුරුදු මං හිතන්නේ 10 12 වගේ වසර ඉඳලා අන්න මගේ කාර් මගේ පෙට්‍රල් තමයි. එතකොට වැරදුණක් කාටවත් දෝෂයක් නගන්න හැකියාවක් නැහැ. මොකද හේතුව අන්න මගේම තීරණනේ. මගේම තීරණ මගේම කටයුතු මේ 7-8 වසර ඉඳලා. ඉතින් එතකොට ඉතින් එහෙ කොයි විදියට හැදෙයිද කියලා ඉතින් ප්‍රශ්නයක් තියෙනවා. අර විද්‍යා අහිංසක ස්වභාවයක් ලැබෙයිද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් දැනට උනත් කිසිම පසුතැවීමක් නැහැ. මොකද ගත්ත තීරණ ඔක්කොම කවුරුත් කියපු හින්දා නෙමෙයි මමම තමයි අරගෙන තියෙන්නේ. අර විදියට කාටවත් වටිනාකම් නිර්ණය කරන්න අවස්ථාවක් දීලා නැහැ. ඒ වෙනුවට අන්න මම මට ඕන විදියට මගේ වටිනකම් විදියට කරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් දැනට නම් වැරදිලා නැහැ. ඉස්සරහට ඉතින් කොහොමත් වැරදි කියලා හිතන්නත් අමාරුයි ඉතින්. වැරදුනත් ඒකෙන් යම්කිසි ඉගෙන ගැනීමක්, දිසානතියක්, හැදීමක් අතීත වෙලා තියෙනවා. හොඳටම වැරදිච්ච අවස්ථා බැලුවොත් ඒවෙන් අමුතු විවෘත වීමක් ඇවිල්ලා තියෙනවා. අර සෙන්න අදහසක් තියෙන්නේ මොකද්ද? මේ දුක්ඛිත අවසාන තුල හැඟවිලා හැම වෙලේම අලුත් ආරම්භ වෙනවා කියලා සඳහන් කරනවා. ඒ කෙන්සුගි කතාවක් කොයි කියන්නේ දුක්ඛිත අවසාන විදිහට වෙස්වලාගෙන එන්නේ අලුත් ආරම්භ කියලා සඳහන් කරනවා. එතකොට මේ දුක්ඛිත අවසාන දිහා විමසලා බැලුවොත් අනේ හැම එකක්ම අලුත් ආරම්භයක් බවට පත් වෙලා තියෙනවා. ඒක අපි බාරගෙන ඒකට අනුව ටික දවසක් කටයුතු කරලා බැලුවා නම් හැම දෙයක්ම වෙලා තින්නේ යහපත පිණිසම තමයි. ඉතින් මේ විදිහේ ටික ටික මාර්ගය විවර කර ගැනීමක් ටික ටික ඇති කර ගන්න ඕනේ. එහෙම ඇති කරනකොට අන්න මොකද වෙන්නේ? මේ කාලෙත් එක්ක තමයි මේ පරිවර්තනය වෙන්නේ. අර විදිහට සති 8කින් අරගොල්ල කියනවා යන්ජන් දැකලා ඒක ටික ටික කළා බලන්න. කරනකොට අර විදිහේ තමුන්වම ආලෝකය කරගෙන කාගෙන්වත් වටිනාකම් නිර්ණය කරගන්නේ නැතුව කාගෙන්වත් ආලෝකයේ ඉල්ලන්නේ නැතුව එන තමුන් ආලෝකේ කරගෙන යන්න පුළුවන්. මෙතේ බුදුන් පහළ වෙනකන් අච්චර මේ 84000ක් ආපහු වැඩි වෙනකන් 10ට අඩු වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඒවා මේ කතන්දර විතරයි. ඒ වෙනුවට අන්න මේ වර්තමාන මොහොතේට බැලුවොත් මේ වර්තමාන මොහොතට එළඹිලා බැලුවොත් මේ උණුණුවේ තාමත් ධර්මයමයි. උණුණුවේ තාමත් බුදුන් එහෙමමයි. උණුණුවේ තාමත් සංඝය එහෙමමයි. අන්න ඒ වැළඳ ගැනීම, එන්නේ බාර ගැනීම තමයි අපි මේ කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඒ බාර ගන්න මොකද වෙන්නේ? අන්න තමුංගම ආලෝකයක් බවට පත් වෙනවා. ධර්මයම ආලෝකයක් බවට පත් වෙනවා. ආයේ තැනත්තා කොහෙ ගියත් අන්න නිවැරදි දිශාවට තමයි යන්නේ. වෙන්න තියෙන දෙයක් තමයි එයාට වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහේ තමුංගම ආලෝකය කරගෙන තමුන්වම ධර්මයම ආලෝකය කරගෙන අර විදිහට වෙන කෙනෙක් ආලෝකය කරගෙන වෙන කෙනෙකුගේ වටිනාකම් අනු යන නෙමෙයි, ඒ වෙනුවට තමුන්වම ආලෝකයක් කරගෙන යන්න, ධර්මයම ආලෝකයක් කරගෙන යන්න මෙන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
ධර්ම දේශනා ගැන කෙනෙකුට ප්‍රශ්නයක් තියෙනවද? නැත්නම් පාලි ස්වාමීන් වහන්සේට වන්දනා කරමු.
සාදු 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 ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්‍රේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්ති
සුඛී හොන්තු
ဒုတိယံ පි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛී හොන්තු අභිවාදන සීලස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේව චාතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිච්ඡතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලදං පසිතුන් වන්දිතුන් වරං සාරිපුත්තාදිතේරානං ආගතම් පටිපාටියා සද්ධා සීලන්දයාවාසං බුද්ධපුත්තන් නමාමහං සාදු
සාදු සෝපත්තේවා හැම දෙනාටම තෙරුවන් සරණ
සාදු සාදු